සුපරදු පරිදිදත් සිකුරාද දින අපි සූදානම් ක්‍රඩාපිටිය තතු විත්ති විමසා බලන්නට පළමුෙන්ම අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරයෙන්. මේ තරඟ සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය පසුගියදා නිමාවට පත් වුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට සුබදායී ප්‍රවෘත්තියක් සමගින් නෙවෙයි එම තරඟය නිමාවට පත් වුණේ. මේ තරඟය පිළිබඳව පළමුෙන්ම තොරතුරු අපි කතා බහ කරන්නට සූදානම්. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, දැනගන්නට කැමති පරාජයට පත් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ආශ්‍රිතව වාර්තා වන තොරතුරු පළමුෙන්ම අපි.
ඔව් සංජය, මං හිතන්නේ දෙවන ටෙස්ට් තරඟයට පෙර දිනේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සඳහන් කරා මේ තරඟයේ පමණක් නොවේ තරඟාවලියම ට්‍රැක් ග්‍රහණය කිරීමටයි ශ්‍රී ලංකාව පැමිණියේ. ඒ අනුව මෙම තරඟයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම හොඳින් සූදානම් වී සිටින බව. නමුත් එවන් සූදානමකින් ගිය කණ්ඩායමක් මේ ආකාරයෙන් තරඟයක් පරාජයට පත්වීම නම් කිසිසේත්ම පිළිගන්නට බැහැ. ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ දරුණුතම ටෙස්ට් පරාජයයි ශ්‍රී ලංකාව පසුගියදා හිමි කරගත්තේ. මේ සඳහා බලපෑ හේතු සාධක කිහිපයක්ම තිබෙනවා සංජය. ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කාසිය වාසිය දිනා ගැනීමෙන් පසුව ලබා ගත්තේ ලකුණු 205ක් පමණයි. ඊට පිළිතුරු ලෙස ඉන්දියාව තමන්ගේ ප්‍රථම ඉනිමට කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 610ක් ලබා ගන්නට සමත් වුණා. පන්දුආර 177ක් ඉන්දිය කණ්ඩායම පිටිය රැඳී සිටියා. එහිදී පිතිකරුවන් 4 දෙනෙකු ශතක වාර්තා කළා. මුරලි විජය ලකුණු 128ක්, පුජාරා ලකුණු 143ක්, නායක කෝලි ලකුණු 213ක් සමගින් රෝහිත් ශර්මා ලකුණු 102ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකින් ලකුණු 166කට සියල්ලන් දැවී ගියා. ඒ අනුව තමයි ඉනිමකින් සහ ලකුණු 239කින් තරඟයේ පරාජයට පත්වෙමින් ඉන්දිය කණ්ඩායමට තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ හොඳම ජයග්‍රහණය සමකිරීමටත් මේ අවස්ථාව හිමි කර දුන්නේ. මෙම තරඟයේදී අශ්වින් සමත් වුණා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු සියයේ සීමාව වේගයෙන්ම පසු කර යන්නටත්. මෙහිදී තවත් වැදගත් සාධකයක් වෙත අවධානය යොමු කළ යුතුයි සංජය. තමයි ඉන්දිය කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමේදී ලකුණු 610ක් ලබා ගන්නා විට ඒ සඳහා ඔවුන් 4/5 එල්ල කිරීම ප්‍රතිශතයක් ලෙසගත් කල 37%ක් පමණයි. ශ්‍රී ලංකාව වැනි ඉතාමත්ම සාමාන්‍ය දුර්වල පන්දු බලෑනියක් ඉදිරියේ පවා මේ සුපිරි ඉන්දිය පිතිකරුවන් 37%ක් පමණයි ලකුණු 4/5 එල්ල කළ තිබුණේ. නමුත් ශ්‍රී ලංකාව මේ ප්‍රබල ඉන්දිය පන්දු යවන්නන් හමුවේ තමන්ගේ අඩු ලකුණු සංඛ්‍යාවලදී පවා 60%ක පමණ 4/5 ප්‍රතිශතයක් වාර්තා කිරීමට උත්සාහ කර තිබෙනවා. මේ තමයි සරල සාධකය. ශ්‍රී ලංකාවට ඉනිම දෙකක් තුල පවා ඉන්දියාව එක් ඉනිමක ලබාගත් ලකුණු සංඛ්‍යාව අභිබවා යාමට නොහැකි වීම, ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩා වැටීම මේ තරඟයේදීත් කැපී පෙනෙනවා. මේ සියලු අත්හදා බැලීම් ශ්‍රී ලංකාව ඉදිරියේ අසාර්ථක වන විට ඉන්දියාව පමණක් තමන්ගේ සෑම අත්හදා බැලීමක්ම සාර්ථක කරගන්නට සමත් වී තිබෙනවා.
රංගන, හෙට තරඟය සඳහා ඇති සූදානම පිළිබඳවත් අපි තොරතුරු දැනගන්නට කැමතියි. විශේෂයෙන්ම හෙට තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිසිවක් සිදුව තිබෙනවාද? මේ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක සඳහනක් කළොත්?
වෙනස්කම් කිහිපයක් ලෙස මේ වන විට ස්ථිරවම වාර්තා වන්නේ සංජය, රංගන හේරත් හෙට තරඟයට සහභාගි වන්නේ නැහැ. ඔහුගේ වයස අවුරුදු 39යි. මේ වන විට පිටකොන්දේ ආබාධයකට ලක්ව තිබෙනවා. මේ නිසාවෙන් හෙට තරඟයට ඔහු සහභාගි වන්නේ නැහැ. බොහෝ විට ජෙෆ්රි වැන්ඩර්සේට අවස්ථාව හිමිවීමට ඉඩ තිබෙනවා. දකුණතින් පාදඟ පන්දු යවන ක්‍රීඩකයාට හෙට තරඟයට සහභාගි වන්නට අනෙක් පසෙන් ලක්ෂාන් සඳකැනුත් සිටිනවා. ඔවුන් දෙදෙනාගින් කෙනෙකුට නියත වශයෙන්ම අවස්ථාව හිමිවීමට නියමිතයි. වැන්ඩර්සේ තරම්ම දක්ෂ ක්‍රීඩකයෙකුත් නොවේ. එක් දින තරඟ 11ක් සහ 20x20 තරඟ 7කට පමණයි ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන්නේ. කෙසේ වෙතත් තිබෙන සම්පත් අනුව ඔහුට තමයි අවස්ථාව හිමිවන්නේ හෙට දිනේදී තරඟ වැදීමට. ඒ වගේම බොහෝ විට ලහිරු කිරිමානට තමන්ගේ ස්ථානය අහිමිවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම දසුන් ශානක පිළිබඳවත් යම් තීරණයක් ගැනීමට ඉඩ ඇති බවත් වාර්තා වනවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේදී අනිවාර්යෙන්ම රංගන හේරත් නොමැතිව තමයි තරඟාවලියට එක්වන්නේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ තවත් කාරණාවක් තිබෙනවා විරාට් කොහලි සම්බන්ධයෙන්. ඔහුව එක් දින තරඟාවලියෙන් විවේක ගන්නවා තිබෙනවා. යනු නායකත්වයේ රෝහිත් ශර්මාට හිමි වී තිබෙනවා. ඉන්දියාවට හැකියාව තිබෙනවා සංජය තමන්ගේ නිත්‍ය නායකයා පවා විවේක ගන්නවා ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමක් සමග එක් දින තරඟාවලියකට පිවිසෙන්නට. මේ තමයි ඔවුන්ගේ ප්‍රබලත්වයට ප්‍රධානතම සංකේතයක් වන්නේ. විරාට් කොහලිට තවත් ලකුණු 25ක් පමණයි අවශ්‍ය වන්නේ තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 5000 සීමාව පසු කර යන්න. තවත් ලකුණු 41ක් පමණයි ඔහුට අඩුවන්නේ තමන්ගේ ජාත්‍යන්තර දිවියේ ලකුණු 16000 සීමාව පසු කර යන්නට. මෙවන් කඩයින් කිහිපයක් ඉතිරිව තිබේදී පවා ඔහුව එක් දින තරඟාවලියෙන් විවේක ගන්නවා තිබෙනවා. මේ තමයි ඉන්දිය කණ්ඩායමේ ප්‍රබලත්වය. ඔවුන්ගේ මේ සියලු සූදානම් වීම තිබෙන්නේ සංජය ශ්‍රී ලංකා තරගාවලිය වෙත නොවේ. මින් පසුව ඔවුන්ට තිබෙනවා දකුණු අප්‍රිකානු තරග සංචාරයේ. මේ සඳහා තමයි ඔවුන් මේ අත්දැකීම් එකතු කරගන්නේ. ඔවුන්ට මේ තරගාවලිය පිළිබඳව දැඩි විශ්වාසයක් තිබෙනවා.
රංගන මේ කරුණු කාරණා අතර අපිට වාර්තා වෙනවා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සහ විශ්ව කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා පත් කළ බව. මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ විවේචන එල්ලවන ආකාරයත් අපි පසුගිය දිනවල දැක්කා. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවල තොරතුරු.
තිසර පෙරේරාට ශ්‍රී ලංකා එක්දින සහ විශ්ව කණ්ඩායම්හි නායකත්වයේ හිමිවන්නේ ඔහුගේ දක්ෂතා නිසාමද නැතිනම් ආන්දෝලනාත්මක ලාහෝර් ක්‍රිකට් තරගාවලියට නොබියව ඉදිරිපත් වීම නිසාද යන ප්‍රශ්නාර්ථය තමයි මේ වන විට ඇති වී තිබෙන්නේ. මේට නිසි පිළිතුරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලබා දිය යුතුයි. ඇත්ත ශ්‍රී ලංකාවේ එක්දින නායකයා ලෙස කටයුතු කළ උපුල් තරංගගේ දක්ෂතා පිළිබඳව නායකයෙකු ලෙස දක්ෂතා පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්වන්නට බැහැ. පහට බිඳුවක් ලෙස දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වුණා. ඉන්දියාව හමුවේ පහට බිඳුවක් ලෙස පරාජයට පත් වුණා. පාකිස්තානය හමුවේ පහට බිඳුවක පරාජයක් ලැබුවා. ඒ අනුව නායකයෙකු ලෙස ඔහුගේ දක්ෂතා පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්වන්නට බැහැ. නමුත් තිසර පෙරේරා වෙත නායකත්වයේ හිමිවන්නේ මෙන්න මේ ලාහෝ තරගයට සහභාගී වීමේ ආශිර්වාදයෙන්ද යන පැනේ තමයි ක්‍රීඩා ලෝලීන් සහ ඇතැම් ක්‍රීඩා විචාරකීන් යොමු කරන්නේ. කෙසේ වෙතත් ඔහුට මේ නායකත්වයේ හිමි වී තිබෙනවා. එක්දින තරග 125කට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. නිමාවට පත් වූ පාකිස්තානු තරගාවලියේ ඔහු එක්දින තරගාවලියේදී ලකුණු 91ක් පමණයි ලබා ගත්තේ. නායකත්වයේ දරූ විශ්වයි විශ්ව තරගාවලියේදී ලකුණු 19ක් පමණයි ලබා ගත්තේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලිද සිල්වා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණා තරගාවලියෙන් තරගාවලියට ඉදිරියේදී නායකයා වෙනස් කිරීමට පවා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වන බව. මෙය නම් ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිය. මේ සම්බන්ධයෙන් මහේල ජයවර්ධන පවා ඊයේ දිනේදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා ක්‍රිකට් අනාගතය පිළිබඳව යමක් සඳහන් කිරීමට ඔහුට හැකියාවක් නැති බව. ඉතාමත්ම අදූරදර්ශී තීරණ තමයි මේ වන විට ක්‍රිකට් පරිපාලනය ගෙන යමින් තිබෙන්නේ. නමුත් තිසර පෙරේරාගේ පැත්තෙන් ඔහුට හොඳ අභියෝගයක් හිමි වී තිබෙනවා. ඔහු එම අභියෝගයට කෙතරම් සාධාරණයක් ඉටු කරාවිද යන්න සම්බන්ධයෙන් දෙසැම්බර් 19 වනදා ආරම්භ වන එක්දින තරගාවලිය සාක්ෂි සපයාවි. ඔහු කෙසේ වෙතත් පසුගියදා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ අවම වශයෙන් තමාගේ ස්ථානය පවා මේ වන විට කණ්ඩායමේ ස්ථිර වී තිබෙනවා. නායකයා වීම තුළ ඒ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි මේ තිසර පෙරේරා එහිදී දැක්ව අදහස්.
නායකෙක් වුණාට පස්සේ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකෙක් වෙනවා. ඒක තමයි එකම හොඳකම නායකයාගේ තියෙන. ඉතින් මං හිතනවා මගේ පහුගිය කාලේ දස්කම් පසුබෑමක තිබ්බා, ඉහළට ආවා. ඉතින් ඒ අතරතුර හැම දෙයකදී මම කණ්ඩායමට එනවා යනවා. හැබැයි මං හිතනවා දැන් මට පෞද්ගලිකව මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම දැන් නායකයින්ද මම කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකෙක්. ඒ නිසා මං හිතනවා මට පහුගිය කාලට වැඩිය දැන් ඉස්සරහට ලොකු දෙයක් කරන්න පුළුවන් ඒක. ඇත්තටම ඉතින් මොකද පහුගිය කාලේ පසුබෑමක් තිබ්බා. හැබැයි ඒ වුණාට අපි එහෙම හිතන්න නරකයි. ඊට කලින් අපි නම්බර් 1 නම්බර් 2 හිටපු කණ්ඩායමක් ශ්‍රී ලංකාව කියන්නේ. ඉතින් ඒ නිසා ඕනම කණ්ඩායමකට පසුබෑමක් වෙනවා, ඕම ක්‍රීඩකයකට පසුබෑමක් වෙනවා. මම විශ්වාස කරන්නේ අපිට බැටින්, බෝලිං, ෆීල්ඩින් අපිට කාටවත් එක කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක්. ඒ නිසා කොච්චර වුණත් තම තමන්ගේ මානසිකත්වය උඩින් තියාගෙන ඉදිරියට එන තරගාවලිය ජයග්‍රහණය කරන එක තමයි එකම අරමුණ තියෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා පහුගිය කාලේ වෙච්ච දේවල් අපි අමතක කරමු. අපි එහෙම බලද්දි අපි වර්ල්ඩ් කප් එකක් දෙන්නලා තියෙනවා. ඊට කලින් අපි නම්බර් 2 නම්බර් 3 හැමදේම වෙලා තියෙනවා. දැන් අපි පල්ලෙහාට වැටලා තින්නවා. ඒත් අපි මේ වලෙන් අපි කොහොම හරි උඩට එන්නයි අපි ප්ලෑන් කරන්න ඕන. මට දෙන කණ්ඩායමත් එක මම පුළුවන් තරම් උපරිමයෙන් මම දක්වනවා මගේ රට ජයග්‍රහණය කරන්න. ඒක තමයි මගේ එකම අරමුණ. පහුගිය කට්ටිය කරපු දේවල්, ඒ වෙච්ච දේවල් ඔක්කොම ඇත්තටම මගේ හිතෙන් මම අයින් කරලා තියෙන්නේ. ඉතින් මං දැන් නව නායකෙක්. ඉතින් නායකයෙක්ගේ දැක්ම වෙන්න ඕනේ පසුපස බැලීම නෙමෙයි ඉදිරිපස බැලීම. ඒක තමයි මගේ එකම අරමුණ.
මීළඟ යවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීමේ තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සම්බන්ධිනුත් යම්කිසි ආකාරයක තොරතුරක් අපිට වාර්තා වෙනවා. දැනගන්නට කැමති රංගන ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව තොරතුරු.
ශ්‍රී ලංකා සත්සාමාජික කාන්තා යවුන් කණ්ඩායම මේ රග්බි කණ්ඩායම තමයි මේ තරගාවලියට සහභාගී වන්නේ. සංජේ ඩුබායි හිදී තමයි මේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබෙනවා මේ තරගාවලියේදී. සමත් වුණා ෆිලිපීන කණ්ඩායම ලකුණු 36ට 7ක් ලෙස පරාජයට පත් කරන්නට පළමු වර්ධයේදී ශ්‍රී ලංකාව ලකුණු 24ට බිංදුවක් ලෙස ඉදිරියෙන් සිටියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටේ තරගයේදී ජපානය හමුවේ ලකුණු 70ට බිංදුවක් ලෙස පරාජයට පත් වුණා. ජපානය තමයි ආසියානු කලාපයේ ප්‍රබලතම කණ්ඩායම වන්නේ. මේ යොවුන් ඔලිම්පික් තරගාවලිය 2018 වසරේ පැවැත්වෙන්නේ ආජන්ටිනාවේ බුවනොස් අයර්ස් නගරයේදී. මේ සඳහා තමයි මේ ආසියානු කලාපයේ සත්සාමාජික කාන්තාරක්බි කණ්ඩායම තෝරාගන්නේ. එහිදී මේ අතුරින් එක් කණ්ඩායමකට පමණයි අවස්ථාව උදාවන්නේ මේ තරගාවලිය නියෝජනය කරන්නට. යනුව ශ්‍රී ලංකාවේ අවස්ථාව ගිලිහි ගොස් තිබෙනවා. බොහෝ විට ජපානයට තමයි මේ අවස්ථාව හිමිවීමට නියමිත වන්නේ.
බොහොම ස්තුතියි රංගන. ஆஸ்திரேலியானு கிரீடா பிட்டியட் அவதானம் யோமு கரன்னட் ரக்பி லீக் லோக குசலான ரக்பி தரங்காவளிய ஆஸ்திரேலியாவேதி கிரியாத்மகை மே தரங்காவளியே அவசன் மகா தரங்கே ஹெட்டு தினேதி பெவத்வெனவா ஆஸ்திரேலியாவ சஹ இங்கிலாந்தே அதர தரங்கே பெவத்வெனே பிரிஸ்பேன் ஹீதி விசேஷுவென்ம மே தரங்கே சுவிசேஷி தரங்கயக் பவட்ட பத்வெனவா மேவனவிட பலவி ஏதி அனாவக்கி அனுவ மேவனவிட ரக்பி கிரீடா விசாரகின் පලකරන අනාවැකි අනුව වැඩි වාසි තිබෙන්නේ මේ තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට. තම තරග දිවිය තුළ සමස්ත තරග 385කට ක්‍රීඩා කර ඇති ඔස්ට්‍රේලියානු රග්බි නායක කැමරන් ස්මිත් මෙම තරගයෙන් පසුව තරග දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මෙය සුවිශේෂී කාරණයක් බවට පත්වනවා. තරග 400ක් ක්‍රීඩා කළ ලොව පළමු රග්බි ක්‍රීඩකයා බවට පත්වීමට තමන්ගේ සිතේ සිහිනයක් තිබුණු බව කැමරන් ස්මිත් මේ පිළිබඳව අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
It's within reach, isn't it? You know, so, but I think the important thing is that I don't try and change what's worked for me in the past, and that's obviously, you know, training hard and preparing myself physically and mentally for games, making sure that, you know, come weekend, you've done everything possible to get yourself right for those matches.
ඔස්ට්‍රේලියානු රග්බි නායක කැමරන් ස්මිත් රග්බි ලීග් ලෝක කුසලානයේ අවසන් තරගයේ හෙට දිනේදී ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර බ්‍රිස්බේන් හිදී පැවැත්වෙන අතරතුර අලුබඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට දිනේදී ඇඩිලේඩ් හිදී ආරම්භ වීමට නියමිතයි. විශේෂයෙන්ම පසුගියදා මතභේදකාරී ගැටුමකට මැදිවීම හේතුවෙන් මේ වන විට පොලිස් පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් හෙට දිනේදී එංගලන්ත කණ්ඩායමට එක්වනවාද නැද්ද යන්න පිළිබඳව මේ වන විට විවිධ මත පළවෙමින් පවතිනවා. මේ පිළිබඳව අදහස් දක්වන ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මන් කවාජා පවසන්නේ බෙන් ස්ටෝක්ස් කණ්ඩායමට ඇතුළත් වුණත් නැතත් තම කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට ශක්තිමත්ව මුහුණ දීමට සූදානමින් සිටින බවයි.
We always want the best players to be playing, but as I said, there's things we can't control and things we can control, so we got to make sure that we're doing all the basics, doing all the 1%, doing all the right things in our backyard.
මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය තුළ වැදගත් ක්‍රීඩා ඉසව්වන් රසක් සතියන්තයේදී සංවිධානය වී තිබුණත් මේ ක්‍රීඩා ඉසව්වන් සඳහා අයහපත් කාලගුණය බලපාන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණේ පිළිබඳව ක්‍රීඩා ලෝලෙන් විමසෙල්ලෙන් සිටින්නේ. කෙසේ වෙතත් අපි ලැබෙන සතියේදීත් සූදානම් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති සමගින් ඔබ හා එක්වන්නට.
SBS, 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 SB